Honorable Ajit Perera, you have 18 minutes.
ගරු කතානායකතුමනි, අයවැය විවාදයකදී අපිට කරුණු දෙකක් සලකලා බලන්න වෙනවා. එකක් රජයේ මූල්‍යමය තත්ත්වය ගණන් හිලව්. අනෙක තමයි රටේ ආර්ථිකය ගොඩනගන්න ඒ අවශ්‍ය කරන නෛතික පරිසරය සකස් කිරීම සඳහා රජයේ විසින් ගන්නා ලද සහ ගන්නා වූ ක්‍රියාමාර්ග. නීතිඥවරයෙක් හැටියට ඒ වගේම ව්‍යවස්ථාකරණය පිළිබඳ උනන්දුවක් දක්වන කෙනෙක් හැටියට මම මේ විවාදයේදී පළමුවෙන්ම අවධානයට ලක් කරන්න කැමැතියි ගරු කතානායකතුමනි. 2025 අයවැයේ මේ රජය ගරු අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා මුදල් ඇමතිතුමා හැටියට රටේ ආර්ථිකය සංවර්ධනය කිරීම උදෙසා ඉදිරිපත් කරපු ව්‍යවස්ථා සම්පාදන යෝජනා පිළිබඳව ආයෝජන ආරක්ෂණ පනත රාජ්‍ය පෞද්ගලික හවුල් ආයෝජන කළමනාකරණ පනත රාජ්‍ය වත්කම් කළමනාකරණ පනත පොදු වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත සංඛ්‍යාලේඛන පනත තක්සේරු පනත පොදු ප්‍රසම්පාදන පනත ශුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත මුදල් විශුද්ධිකරණයේ වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපීම වැළැක්වීමේ රාමුව ශක්තිමත් කිරීමේ පනත වී අලෙවි මණ්ඩල පනත සංශෝධනය කිරීමේ පනත සහ රාජ්‍ය ආයතන අතර තොරතුරු හුමාරු කිරීමේ පනත. ගරු කතානායකතුමනි, අලුත් පනත් 11ක් මේ වසර තුල අරගෙන එන බවට ජනාධිපතිවරයා පොරොන්දු වුණා. හැබැයි ඔබතුමා පුදුමයි, අද වෙනකොට ඒ පනත් 11න් එක පනතක්වත් සම්මත කරන්න අසමත් වෙලා තියෙනවා. 11න් බිඳුවයි. ෆේල් නේද කතානායකතුමනි? ඒ කියන්නේ රටේ ආර්ථිකය ගොඩනැගීමට අවශ්‍ය කරන නෛතික වාතාවරණය සකස් කිරීම උදෙසා අත්‍යවශ්‍යයෙන්ම ගෙන ඒමට පොරොන්දු වෙච්ච පනත් 11න් එකක්වත් මේ වසර තුල සම්මත කරන්න බැරි වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ 11න් 8ක් 3ක් අමතක කළා. ඒ 11න් 8ක් නැවතවරක් මේ වසර තුල කරනවා කියලා පොරොන්දු වෙලා තියෙනවා. ගරු කතානායකතුමනි, ඔබතුමා කතානායකතුමා විශේෂ අවධානය ලක් කරන්න ඕන දෙයක් තියෙනවා. පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක ව්‍යවස්ථා සම්පාදනයේ තමයි පාර්ලිමේන්තුවේ වගකීම. ගරු කතානායකතුමනි, නීති හදන එක අපේ වගකීම. මේ පාර්ලිමේන්තුව 2021 නීති 30ක් හැදුවා. 2022 නීති 46ක් හැදුවා. 2023 නීති 34ක් හැදුවා. 2024 නීති 50ක් හැදුවා. 2025 වර්තමාන රජය යටතේ සම්මත කරේ නීති 22යි. ඒකෙනුත් 12ක් ඊට කලින් කෙටුම්පත් කරපුවා. අලුතෙන් මෙහෙදුවේ 10යි. පහෝගිය වසර 5ක කාලය තුල අඩුවෙන්ම පනත් සම්මත කරපු පාර්ලිමේන්තුව මේකයි කරු කතානායකතුමනි. ආර්ථික සංවර්ධනය උදෙසා පොරොන්දු වෙච්ච පනත් සම්මත කරන එකක්වත්. ඒ වගේම පහෝගිය වසර 5 තුල සමහර වෙලාවට මුළු ඉතිහාසෙම අඩුම පනත් ගණනක් සම්මත කරපු පාර්ලිමේන්තුව මේක. ඔබතුමා කතානායකතුමා හැටියට අධ්‍යයනය කරන්න පාර්ලිමේන්තුවක කාර්යක්ෂමතාවය, පාර්ලිමේන්තුවක වටිනකම, පාර්ලිමේන්තුවක අගය, මේ රටේ ජනතාව මේ පාර්ලිමේන්තුව සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ මේ කාර්ය මණ්ඩල නඩත්තු කරන්න කරන වියදමට අර්ථයක් තියෙන්නේ. රටකට අවශ්‍ය කරන නව නීති සහ මේ නීති සංශෝධන අරගෙන ඇවිල්ලා සම්මත කරා. ඔබතුමා කතානායක වෙන පාර්ලිමේන්තුව ඉතිහාසයේ අඩුම, මම මේ පහුගිය අවුරුදු 5 ගැන මට නිශ්චිතව කියන්න පුළුවන් ඒ තොරතුරු තියෙනවා. පහුගිය අවුරුදු 5 අඩුම පනත් ගණනක් සම්මත කරපු පාර්ලිමේන්තුව ඒක සාර්ථකත්වේ නම් මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක අපිට පේන්නේ අසාර්ථකත්වයේ හැටියට. එක පැත්තකින් ආර්ථිකය ගොඩනගන්න අවශ්‍ය කරන පොරොන්දු වෙච්ච නීති සම්මත කරන්නේ තුමේ තරක් නෙමෙයි, පොදුවේ අඩුම නීති ගණනක් සම්මත කරපු දුර්වලම පාර්ලිමේන්තුව මේ. ඒක බලවත් වූ කම්පණයට හේතුවක් බව මම කියන්න කැමතියි. ගරු කතානායකතුමනි, අල්ල සහ දූෂණය මැඩලීම පිළිබඳව ගරු ජනාධිපතිතුමා මුදල් ඇමතිතුමා හිට කරපු කතාවේ ලොකු බරක් දුන්නා. පැය 4 මාරක් එතුමා කතා කරා. මේ අයවැය දක්ෂම කතිකයා තෝරන ක්‍රියාවලියක් නම් එතුමාට ඒ සම්මාන හිමි වෙනවා. නමුත් ගරු කතානායකතුමනි, අයවැය කියලා කියන්නේ දක්ෂම කතිකයා තෝරන එක නෙමෙයි, රටේ ආර්ථිකය ගොඩනැගීමට රට ගොඩනැගීමට අවශ්‍ය කරන ඒ ප්‍රතිපත්ති එළිදක්වන සංඛ්‍යාලේඛන එළිදක්වන ලේඛන. එතුමා දීර්ඝ වශයෙන් කරපු කතාවේ එතුමා අල්ල සහ දූෂණය මැඩලීම සඳහා ලොකු බරක් තිබ්බා. අපි ඒක අගය කරනවා. ඒක වෙන්න ඕන. ගරු කතානායකතුමනි, මෙරටේ අල්ලා සහ දූෂණය පිළිබඳ මැඩලීම පිළිබඳ අවංක උනන්දුවක් තියෙනවනම්, අල්ලා සහ දූෂණය පිළිබඳව අවශ්‍ය කරන ඒ වගකීම දරන අල්ලා සහ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ප්‍රමාණවත් තරම් මුදලක් ලබා දෙන්න ඕන. රාජ්‍ය මූල්‍ය කමිටුවට ගිහිල්ලා අල්ලා සහ දූෂණ විමර්ශන කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කිව්වේ මොකක්ද? මට මුදල් අමාත්‍යාංශයෙන් ප්‍රමාණවත් තරම් මුදල් වෙන් කරන්නේ නැහැ. පණතේ තියෙනවා, පණතේ තිබෙනවා අල්ලා සහ දූෂණ විමර්ශන කොමිෂමට ස්වාධීනව තමන්ගේ කටයුතු කිරීම සඳහා අවශ්‍ය අරමුදලක් ගොඩනැගීමට. ඒ අරමුදල සඳහා මුදල් සපයන්නේ නැහැ. රජයෙන් අවශ්‍ය සහයෝගය ලැබෙන්නේ නැහැ කියලා. කතාව නම් ගරු කතානායකතුමනි, අල්ලා සහ දූෂණයේ මැඩලීම අංක 1 කියලා. අල්ලා සහ දූෂණ විමර්ශන කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍ය කමිටුවට අවිල්ල කියනවා මට ප්‍රමාණවත් තරම් මුදල් දෙන්නේ නැහැ කියලා. ඒ වගේම නැවත කියනවා මම අධිකරණයට යනවා. කාටද අධිකරණේ? මේ රජයට විරුද්ධව. මම අධිකරණයට යනවා රජයට විරුද්ධව අල්ලා සහ දූෂණ විමර්ශන කොමිෂම ශක්තිමත් කරන්න. ලැජ්ජ වෙන්න ඕනේද කතා නැකතුමනි? මේවා කතා කරලා විසඳ ගන්න අවශ්‍යයිනේ. හා එහෙම කරන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ එළියෙන් කතා කරාට අල්ලා සහ දූෂණයේ මැඩලීමට වැඩේට අවශ්‍ය කරන ප්‍රතිපාදන සපයන්න, පහසුකම් සපයන්න කතාවක් නෑ. දැන් කැබ් රත ගන්න, ප්‍රවාහන ශක්තිමත් කරන්න මන්ත්‍රීවරුන්ට වාහන දෙන්න උනන්දුයි. හැබැයි අල්ලා සහ දූෂණ විමර්ශන කොමිෂම ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය කරන මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් ලෙස සපයන්නේ නැති බව අල්ලස් කොමිසමේම අධ්‍යක්ෂ නරවඩගේ ප්‍රකාශයෙන් පැහැදිලි. ඒ විතරක් නෙමෙයි ගෞරව කතානායකතුමනි, මේ අල්ලා සහ දූෂණය අපේ සංස්කෘතියේ කොටසක් බවට පත් වෙලා තියෙනවා. ඒක ඉවත් කරන්න ඕනේ කියන කාරණේ අපි පිළිගන්නේ 2015 යහපාලන රජයේ බලයට පත් වුණාට පස්සේ මේ අල්ලා සහ දූෂණය පිළිබඳ නඩු වෙනත් නඩු සමග මිශ්‍ර කර විවාහක කිරීමෙන් අවුරුදු 10 15 20 ගත වුණා. අපි අවස්ථාවේදී මහා අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ සංඛ්‍යාව 35කින් වැඩි කළා. ඒ විතරක් නෙමෙයි අපි අලුත් අධිකරණයක් හැදුවා. අල්ලා සහ දූෂණ පිළිබඳ පමණක් නඩු විවාහ කරන්න දූෂණ විරෝධී ත්‍රිපුද්ගල මහා අධිකරණය අප කෙනෙකුට බලා ගන්න පුළුවන් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ඉස්සර අලුතෙන් හදලා තියෙන ගොඩනැගිල්ල. එපමණක් නෙමෙයි තවත් අධිකරණ දෙකක් හදන්න අපි ගංගතාවේ පළ කරා. ගරු කතානායකතුමනි, මේ රජයේ බලයට පත් වුණාට පස්සේ මේ එක දිගට දිනපතා නඩු විභාග කිරීමේ බලය ඇති, අල්ලා සහ දූෂණ පිළිබඳ විශේෂිත විභාග කිරීමට බලය ඇති මෙම විශේෂිත ත්‍රිපුද්ගල මහා අධිකරණය ස්ථීර ත්‍රිපුද්ගල මහා අධිකරණයට එකම එක නඩුවක්වත් යොමු කළේ නැහැ. අපි කන්න මුතුම අන්න උත්තර දෙන්නේ නැයි කියලා. මේ රටේ අල්ලා සහ දූෂණය නැති වෙලාද? බරපතල අල්ලා සහ දූෂණය පිළිබඳ විභාග කරන නඩු ඉතුරු නැද්ද? අපි කන්න මුතුම උත්තර දෙන්න ඕනේ. වෙනම අධිකරණයක් හදලා කෝටි ප්‍රකෝටි ගණන් ගොඩනැගිලට වේදන් කළලා එම අධිකරණය සඳහාම විශේෂිත විනිශ්චයකාර රූපත් කරලා ත්‍රිපුද්ගල ස්ථිර මහා අධිකරණය හදලා අද වෙනකන් මෙම රජයේ බලයට පත් වෙච්ච දවස් ඉඳලා ජනාධිපතිතුමා ජනාධිපති දවස් ඉඳලා එක නඩුවක්වත් මේ අල්ලා සහ දූෂණය පිළිබඳ නඩු මේ ත්‍රිපුද්ගල මහා අධිකරණය යොමු කළේ නැහැ. ඒක කසාරයකතුමනි, පුදුම නැද්ද ඔබතුමාට? මේව වෙන්න පුළුවන්ද? මොකද අල්ලා සහ දූෂණයේ මැඩලීම මේ ආර්ථික සංවර්ධනයේ වැදගත්ම ගුණාංගයක්. එකම දේ නෙවෙයි. හැබැයි අද වෙනකන් ඒ පිළිබඳ අවධානයක් යොමු කළා නැහැ. ලැජ්ජ වෙන්න අවශ්‍යයි. එක පැත්තකින් නීති සම්පාදනය කරන්නේ, අනිත් පැත්තෙන් තියෙන අධිකරණ ඉක්මනින් නඩු විභාග කළා, දූෂිතයන්ට දඬුවම් දීලා රටට ලෝකෙට ආදර්ශයක් දීලා දූෂණය කරොත් හිර යන්න වෙනවා, ඉක්මනින් නඩු අහනවා, නඩු කල් ගන්න බෑ කියන ඒ අදහස ස්ථිර කරන්න අපි හදපු ඒ ත්‍රිපුද්ගල මහා අධිකරණයේ අද වැඩකට නොගෙන අතහැර දමලා තිබෙනවා. ඒ අධිකරණය ශක්තිමත් කරන්න පාර්ලිමේන්තුව තුළ විතරක් නෙමෙයි ශ්‍රේෂ්ඨ අධිකරණයට ගිහිල්ලා ඒ පනතට විරුද්ධව කරුණු කිවිපාට එරෙහිව පෞද්ගලිකව පෙත්සම් කරුවෙක් වශයෙන් ඉදිරිපත් වෙලා ජනාධිපති නීතිඥ රඳවලා කරුණු කිවපු කෙනෙක් හැටියට මට මතකයි. ආචාර්ය හාෂර සිල්වා, ඉරාන් නිකමරත්න, මම පෞද්ගලිකව පෙත්සම් කරුව හැටියට ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තරඟ කරා ශ්‍රේෂ්ඨාධිකරණයේදී ජනාධිපති නීතිඥ රඳවලා ඒ පනතට එරෙහිව ආපු බලවේගවලට. ඒ මොකද දිනපතා නඩු අහන එක අවශ්‍යයි. සාමාන්‍ය මහා අධිකරණයක නඩු කල් වෙනවා. හැබැයි එම අපි අරන් ආපු අධිකරණ සංවිධාන පනතේ සංශෝධනයේ ප්‍රකාරව ගොඩනගපු ත්‍රිපුද්ගල මහා අධිකරණයේ ගොඩනග ඒ සඳහා එක නඩුවක් යොමු කළේ නැහැ. එකක්වත් කරු කතා නැකතුනේ එකක්වත් යොමු කළේ නැහැ. මාර ආණ්ඩුවක් මේක. කතාව නම් අල්ලස දූෂණ විරුද්ධයි. කයි වාරු විතරයි. ගරු කතා නැකතුමනි, ඒ වගේම මේ ලොකු කතා බහක් ඇති වුණා අපේ රටේ අනාගතය වෙනුවෙන් ඒ අවශ්‍ය කරන නෛතික පරිසරය ගොඩනගන්න ඕන කියන කාරණේ. අපි දන්නවා විධායක එක පැත්තකින් අනිත් පැත්තෙන් පාර්ලිමේන්තුව බල කේන්ද්‍ර දෙකක් තියෙනවා. වර්තමාන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව විටින් විට සංශෝධනය වෙලා විකෘති තත්ත්වයකට පත් වෙලා තියෙනවා. එවැනි තත්ත්වයක් තුළ රටට අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි, විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කරන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය නැත්නම් වෙස්ට්මිනිස්ටර් ක්‍රමවේදය අපේ රටේ ස්ථාපනය කරන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියන එක ගැන එකඟතාවයක් තියෙනවා. පහුගිය ජනාධිපතිවරණේ අනුර කුමාර දිසානායක මහත්මයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ, සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඒ හැම එකකම කිව්වේ එකම දේ. විවාදයක් නැහැ. එකම ප්‍රතිපත්ති. ඒක 100%ක් වාගේම මේ අදහස එකඟයි. ඒ වගේම ඒ විතරක් නෙමෙයි ගරු කතානායකතුමනි, ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කිව්වා නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කඩිනමින් කෙටුම්පත් කරනවා කියලා කිව්වා. කල්තබා ඇති පළාත් පාලන පළාත් සභා මැතිවරණ වසරක් තුල පවත්වනවා කියලා කිව්වා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපනය කිරීම සහ විධායක බලතල රහිත ජනාධිපතිවරයෙකු පත් කිරීම ගැන කිව්වා. කරුව කතානායකතුමනි, ඔබතුමා පුදුම වෙන්නේ නැති. පැය 4-5ක් මේ රටේ තියෙන හැම ප්‍රශ්නයක් ගැනම ජනාධිපතිතුමා කතා කරා. ඕනතරම් වෙලාව තිබ්බා. ඒක එතුමාගේ දවස. දැන් විපක්ෂයක මන්ත්‍රීවරයෙක් නිදාගත්තා. ඒක වෙන කතාවක්. එතුමා විදේශගත වෙලා ඉඳලා ඇවිල්ලා. නමුත් ඉතුරු ඔක්කොම හැරගෙන හිටියේ. අපි බලාපොරොත්තු වුණා මේ ප්‍රධානම පොරොන්දුව විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරලා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කරලා අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙනල්ලා දේශපාලන සංස්කෘතිය වෙනස් කරන, මේ ආර්ථිකය සංවර්ධනය කිරීමට අවශ්‍ය කරන යහපාලන ස්ථාවරයන් මෙරටේ ගොඩනගන අලුත් ව්‍යවස්ථාවක් ගොඩනැගීම ගැන කතා කරයි කියලා. එක වචනයක් නැහැ. ලෝකේ හැම ප්‍රශ්නයක්ම කතා කරනවා. සතියක් ගන්න කතා කරනවා. පාර්ලිමේන්තුවේ පැය ගණන් කතා කරනවා. අයවැයට පැය 4-5ක් කතා කරා. හැබැයි අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගොඩනැගීම ගැන අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මුදල්ලම තිර වචනයක්වත් කියන්නේ නැහැ. ගරු කතානායකතුමනේ, පොරොන්දුවේ හැටියට නැවත ජනාධිපතිවරණයක් තියෙන්න බෑනේ. මම මීට කලින් මේ පාර්ලිමේන්තුවේ සභාව කල්තැබීමේ යෝජනාවක් අරගෙන ආවා. එදා කිව්වා ඔච්චර ඉක්මනට කරන්න බෑ. කඩිනමෙන් කිව්වට කඩිනමෙන්ම නෙමෙයි, අපි ඉක්මනින් මේක කරනවා කියලා. දැන් වසරකුත් ගත වෙලා. අඩු ගානේ ඊළඟ අවුරුදු තුල හරි මේක කරලා අපි කියන්නේ පළවෙනි වාරේ එතුමාගේ විධායක බලතල අයින් කරගන්න කියලා අපිට තේරෙනවා. නමුත් නැවත ජනාධිපති වරණයක් තියෙන්න බෑ. අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් එන්න ඕනේ. පාර්ලිමේන්තු ක්‍රමවේදය ස්ථාපනය වෙන්න ඕනේ. වෙස්ට්මිනිස්ටර් ක්‍රමයේ පාර්ලිමේන්තුවක් ඇති වෙන්න ඕනේ. විධායක බල නොමැති ජනාධිපතිවරයෙක් ස්ථාපනය වෙන්න ඕනේ. අපිට මේ කියන්නේ ජනතාව අනුමත කරපු මේ ආණ්ඩුවේ මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියන්නේ. ගරු කතානායකතුමනි, ඇයි ජනාධිපතිතුමා මේ ගැන කතා නොකරන්නේ? ඔබතුමාටවත් හම්බුණාම අහන්නකෝ. ඔබතුමා ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා, නීති සම්පාදනයේ පිළිබඳ වගකීම් දුපු පුද්ගලයා. හා මේ රටේ මැතිවරණ ක්‍රමය, මේ රටේ ආණ්ඩු ක්‍රමය වෙනස් වීම පිළිබඳ කාරණය මේ ව්‍යවස්ථාදායකට පාර්ලිමේන්තුවට අතිශයින් වැදගත්. මොකද අපේ රාජකාරී ව්‍යවස්ථා හදන එක, අපේ රාජකාරී නීති හදන එක. හා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන්නේ 2015-19 කාලය තුල නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා ඌ සාකච්ඡාව මත පදනම් වෙමින්. මොකද අපි දන්නවා ඒ වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණත් ඇතුළුව මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු සියලුම පක්ෂ 99%ක්ම අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක කැටුම් පතකට එකඟ වුණා. තව අඩුපාඩුකම් තියෙන්න පුළුවන්, කතා කරන්න ඕනේ. ඒක යාවත්කාලීන කරගන්න ඕනේ, පිළිගන්නවා. මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තියෙනවා කරු කසරයකතුමනි, කරන්න ඕනේ මොකද්ද කියලා. හැබැයි ඒව සම්පූර්ණයෙන් අමතක කළා දාලා තියෙනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන නව ක්‍රමයක්, අලුත් පාලනයක්, අලුත් ක්‍රමවේදයක්, අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම සඳහා ඉවහල් වන අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඇති කිරීම කියන කාරණය වංක ලෙස, කෛරාටික ලෙස පාවල දීලා මගහරිනවා. නැවත වරක් මේ විධායක ජනාධිපති ක්‍රමයේ රස විඳිමින් නැවත වරක් විධායක ජනාධිපති ක්‍රමයේ සඳහා මේ ඡන්දයකට ලෑස්ති වෙනවා. වෙන මොකටවත් තේරෙන්නේ නැහැ. දැන් පළාත් සභා මැතිවරණයේ තියෙනවා කියලා තියන්නේ වසරක් ඇතුළත. දැන් වසර පහ වෙලා දැන් පාර්ලිමේන්තුවල එතුමා කියන සල්ලි තියෙනවා නීති හදන්න ඕන කියලා. නීති හදන කෙතර ගැටලුවක් නෙමෙයි, කවුරුත් එකඟතාවයක් තියෙනවා මේ දැන් හදලා තියෙන ඔය මේ මිශ්‍ර ක්‍රමය. ඒ කියන්නේ කොට්ටාස සහ සමානුපාතික මේ මිශ්‍ර ක්‍රමය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න බෑ. එදා ජනතා විමුක්ති පෙරමුණත් ඒ ක්‍රමවේදයට විරුද්ධව මෙතන ඡන්ද දුන්නා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ අනුර කුමාර සනක් මහත්මයා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු සියලු දෙනා මේ පාර්ලිමේන්තුවේදී ඔය පළාත් සභා මැතිවරණයේ අත්හිටීමට ඡන්ද දුන්නා. එතුමා ඡන්ද දුන්නා, මා ඡන්ද දුන්නා. ඒ වගේම අලුත් ක්‍රමවේදයක් අරන් ගන්න කියලා ඉදිරිපත් කරපු වාර්තාවට සීමානීන්නේ වාර්තාව ප්‍රතික්ෂේප කරන්න ඒ ඡන්ද දුන්නා. එහෙනම් ඔවුන්ටත් අපිටත් හැමෝටම වගකීමක් තියෙනවා පළාත් සභාවක් ඇති කරන්න. මොකද මේ පළාත් සභා නමය තනි පුද්ගල නව දෙනෙක් විසින් පාලනය කරන්නේ කෝටි ප්‍රකෝටි ගණන් අතිශය විශාල මුදලක් තනි පුද්ගලයන්ගේ හිතුමනාපයට සෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය යටපත් වෙලා තියෙනවා. මහජන නියෝජිතයෝ නැති තැන දූෂණය වැඩි වෙනවා. මහජන නියෝජිතයෝ නැති තැන දූෂණය වැඩි වෙනවා. ඒ වගේම රටේ මිනිසුන්ගේ අවශ්‍යතා පිළිබඳ ගැඹුරු ප්‍රශ්නයක් තියෙනවා. පළාත් සභාවට විශාල බලතල ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා පළාත් සභාවල ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ගොඩනැගීම සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශනය වෙච්ච පොරොන්දු ඉෂ්ට කරන්න ඕන. ඒ සඳහා අවශ්‍ය වන නීතිය ඉතාම සරලයි. දැනටමත් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හැටියට මේ පාර්ලිමේන්තුවට ඒ කළ යුතු දේ ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ නිසා අපි ලෑස්තියි. ජනාධිපතිතුමා කිව්වා අපිට සහය දෙන්න කියලා. අපි ලෑස්තියි මේ පාර්ලිමේන්තුව ඒකමතිකව පළාත් සභාව මැතිවරණයකට යන්න. ගරු කථානායකතුමනි, ඒ නිසා ඒ සඳහා අවශ්‍ය වරණ ඒක අවංකව කරන්න ඕන. මැතිවරණ තියෙනවා, දිනනවා, පරදිනවා, ඒක සාමාන්‍ය දෙයක්. නමුත් මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉස්සරහට යන්න ඕන. පළාත් සභා ක්‍රමයේ ඉස්සරහට යන්න ඕන. අලුත් ව්‍යවස්ථාවක් තුල අලුත් ක්‍රමයකට අපිට යන්න පුළුවන්. හැබැයි අලුත් ව්‍යවස්ථාව හදන්නෙත් නැහැ, පළාත් සභා මැතිවරණෙත් කල් දානවා. මේක සම්පූර්ණ වංක ක්‍රියාදාමයක් බව මම කියනවා.
හැම දෙයක්ම ගැන
කතා කරන අනුර කුමාර දිසානායක, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන පත්වෙච්ච දවසේ ඉඳලා අද වෙනකන් එක වචනයක් කතා කරේ නැහැ. ගරු අධිකාරණමැතිතුමා ඉන්න, මොන හරි ප්‍රගතියක් තියෙනවා නම් උත්තර දෙන්න පුළුවන්. මෙරටේ ආර්ථිකය ගොඩනගන්න අවශ්‍ය කරන නෛතික පරිසරය ගොඩනගන්න ඒ අවශ්‍ය කරන ශක්තිය දෙන්න අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. මොකද අධිකාරණමැතිතුමා මේ අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව දැන් තරම් තියෙන ක්‍රියාමාර්ග මොනවද? ඒ පිළිබඳව කමිටුවක් පත් කළා තියෙනවද? මේ මෙම අයවැයෙන් මුදල් වෙන් කළා තියෙනවද? මොකද ප්‍රගතිය?
ගරු ආර්ථික නායකර අධිකරණ මාත්‍යා,
මම උත්තර දෙන්න අවශ්‍ය වෙන්නේ එක දෙයකටයි. ඒක තමයි ට්‍රයල් ඇට් බාර් නඩු. එහෙම නැත්නම් ඔය ට්‍රයල් ඇට් බාර් නඩු අපි කීයක් රිෆර් කරාද කියලා ඔබතුමා ගරු මන්ත්‍රීතුමා අහලා තියෙනවා. ත්‍රිපුද්ගල මහාධිකරණය අපේ ආණ්ඩුවයන් පස්සේනේ. මං හිතන්නේ ඔබතුමා නීතිඥවරයෙක් නිසා දන්නවා ඇති, ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩුව පවත්වනවා නැද්ද කියන එක තීන්දුව කරන්නේ නීතිපතිවරයාගේ ඉල්ලීම මත අග්‍ර විනිශ්චයකාරතුමා, අධිකරණ සේවා කොමිස් සභාව. අධිකරණ ඇමති හෝ දේශපාලන ප්‍රවාහය නෙමෙයි කොයි නඩුව කොහෙ දාන්නේ කියලා තීන්දුව කරන්නේ. මම හිතන්නේ ඔබතුමා ගැන දන්නවා ඇති. ඉතා ඉක්මනින් චීෆ් ජස්ටිස් අවශ්‍ය දේවල් තෝරයි. බොහොම ස්තුතියි.
ගරු කථානායකතුමනි, දැන් මගේ උගත් මිත්‍ර නීතිවිද්‍ය හර්ෂන් නානායකර මැතිතුමා පළවෙනි ප්‍රශ්න උත්තර දෙලා කිව්වා ඒක නීතිපතිතුමා කරයි කියලා. මේ සමහර කාරණා ගැන රජයේ ප්‍රතිපත්තිය පිළිබඳව නීතිපතිතුමාව කියනකම් ඉන්න ඕනේ නැහැ. නීතිපතිතුමාට කියන්න ඕනේ බරපතල නඩු ටික තෝරන්න, ඒවා අග්‍රවිනිශ්චයකාරතුමාට යවන්න, අග්‍රවිනිශ්චයකාරතුමාගේ අනුමැතිය ගන්න කියලා. අද වෙනකන් එහෙම යවලත් නැහැ, අනුමැතිය අරගෙනත් නැහැ. ඒ වගේම ඔබතුමාගේ තව වැදගත් ප්‍රශ්නයක් ඇහුවා. ඒ තමයි අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හදන මේක පොරොන්දු. ඒක නෙමෙයි මොකද කියන්නේ?
Honorable member, your time is over.
ගරු කථානායකතුමනි, පේනවනේද තියෙන වංකකම්?
Your time is over.
වංකකම්, දේශපාලනික වංකකම්. ඒ කියන්නේ නිශ්චිතව අහන්න ප්‍රශ්න පැහැදිලි. අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන වචනයක් කියන්නේ නැහැ. විධායක ජනාධිපති කම ගැන රසවැටිලා මේ කබල් ව්‍යවස්ථාව, මේ සංශෝධන ව්‍යවස්ථාව නැවත එහෙම අරගෙන යන්නයි හර්ෂණ නානකර මහත්මයා ඇතුළු කණ්ඩායම තීරණය කළ තියෙන්නේ. ඔක ලැජ්ජාවට කාරණයක්. ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි, ජනමතයට විරුද්ධයි.
Time is over, please. Honorable Andra Karunathilaka, you have 20 minutes. අධිකරණමැතිතුමා,
ගරු කථානායකතුමනි,
ඔබතුමාට
නීතිඥවරයෙක් වුණපුවාම ඔයිට වඩා නීතිය ගැන දැනගන්නට ඕන. අධිකරණ සේවා කොමිස් සභාව සහ නීතිපතිකරණයේ වට දේශපාලඥයෝ ඇඟිලි ගහන්න ඉන්නේ නැහැ. එහෙම කරානම් මෙතුමන්ලා තව කතාවක් කියනවා. තව ප්‍රශ්න රාශියක් ගොඩ නැගුවා. අවුරුද්දයිනි කී ඉවසලා ඉන්න පුද්ගලයෝ ස්වාමීනි, අපි දන්නවා අපි යනවා, අපිට ප්‍රශ්නයක් නැහැ.